බුදු කෙනෙක් දේශනා කරන්නේ ඕක. ආරියෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨිය. ඒක නෑ සීලය. සම්මා දිට්ඨිය නෑ සීලය.
ආරියෂ්ඨාංගික මාර්ගය
කියනවා. ඒකේ තියනවා ඒ සී ඒ කැඩුවට සම්මා දිට්ඨිය නැතුව මේ කතා කරන්නේ මම ආර්ය මාර්ගය. ලෞකික මාර්ගය නෙවෙයි. ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය නෙවෙයි. ආර්ය මාර්ගයේ පටන් ගන්නේ ආර්ය සම්මා දිට්ඨියෙන්. ආර්ය සම්මා දිට්ඨිය කියන එක සීලෙන් එන එකක් නෙවෙයි. ඒකයි කියලා හිතුවොත් ඒක සීල වෘතයක් වෙනවා මිස. තව විදිහට කිව්වොත් සීලබ්බත පරාමාසයක් වෙනවා මිස. සංයෝජන කැඩීම වෙන්නේ නැහැ. හරි. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් මේ සිල් රැකලාද මේ කියන එකෙන් මොකක් හරි තේරුම් ගත්තේ? මෙතෙන්ට ඇවිල්ලා කියන්න බලන්න. දැන් සිල් ගන්නත් යනවනේ. පොය දවසට එහෙම සිල් අරගෙනත් ඇති. ඒකට මේ සිල් අරන් දහම තේරුම් ගත්තේ ධර්මයේ විමසලද මේ තේරුම් ගත්තට. ඒක ප්‍රායෝගිකව බලන්න ඕක ආයේ තර්ක කරන්න දෙයක් නෙමෙයි. හරි. මේ සිල් රකින්න එක නරකයි කියනවා නෙමෙයි. මේ කතා කරන්නේ හොඳ නරක නෙවෙයි. සිල් රකින්න එක හොඳයි. හැබැයි සිල් රැක්කට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ.
ඒක විතරක් එහෙම අවබෝධ
වෙන්නේ. ඒකයි එහෙනම් ඔක ගැන ඔච්චර ප්‍රශ්නේ මොකක්ද? එහෙනම් ඉතින් ඒක කරන්න. ධර්මය
උදව් වෙනවා ඒකට.
ඒක උදව් වෙනවද නැද්ද කියන එක දැන් මම කොච්චර කිව්වද? අඟුලිමාලට උදව් වුණා. හා? තව ඉතින් ඕන තරම් උපමා දෙන්න පුළුවන්. ඒක නුවණින් බලන්න. ඒ හිතේ තියෙන එක නෙමෙයි. හරි? දැන් මේක මේ සීලය අවශ්‍ය තමයි. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න ඕන සීලය රැකකට අවබෝධ වෙන එක නෙවෙයි මේක. හරි? මේ ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ලෝකෝත්තර දැක්ම මොකද්ද කියන එක දෙයට අවබෝධ කරගන්න ඕන. ඔක තමයි ධර්මය කියන්නේ. ඒ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. එතනින් මෙහා දේවල් අපි කතා කරලාට වැඩන්නේ නැහැ. ඔක හරියට අර ඉස්සෙල්ලා පන්සලක් හදන්න ඕන, හාචෛත්‍යයක් හදන්න ඕන, රෝගාවක් හිටවන්න ඕන. ඒක ඕවත් ඕන කියලා කෙනෙකුට තර්ක කරන්න බලුවා. මේ තමන්ගේ ප්‍රඥා මට්ටමේ අනුව මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? මේ ක්ෂණ සම්පත්තිය, ක්ෂණය ගැනනේ කතා කරේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ දැන් මනුස්ස ජීවිතයක් ලැබිලා ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ උත්සාහ කරන්න ඕන අදුම ගාණේ මේ මාර්ගයට වැටෙන්න. අදු ගාණේ සම්මාදිට්ඨිය හදාගන්න තමයි අපි උත්සාහ කරන්නේ. හරි? සෙල්ලකෙන්න පුළුවන් අනිත් කාලවල. දහම් බුද්ධ ශාසනේ නැති කාලවලත් සෙල්ලකෙන්නම කට්ටිය. අපි නාග ලෝකේ ගියත් පුළුවන් නේ. නාගයේ විතරක් එනවා සෙල්ලකෙ. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඔය සම්මා වාචා ඇති වෙන්න බෑ. සම්මා වාචා සම්මා කම්මන්ත ඇති වෙන්නේ නැහැ සම්මාදිට්ඨිය නැතුව. හරි, ඔක තේරුම් ගන්න. ආර්ය සීලය නෙමෙයි ඔය කියන්නේ. තව විදියට කියුවා. ආර්ය මාර්ගයේ සීලයක් තියෙනවා. දැන් ඔන්න ඔය අනිච්ච සංඥාව තේරුම් ගත්තට පස්සේ තියෙනවා සීලය. ඒක ඊට කලින් තියෙන සීලෙ නෙමෙයි. ආයතන සංවර සීලයක් කියලා තියෙනවා. දැන් ආයතන සංවර කරගන්න එළියෙන් සංවරේ නෙමෙයි ඔය කියන්නේ. තුලේ දැක්මක් තුලින් ප්‍රඥාව එක්ක එන සීලයක් තියෙනවා. ඔය ප්‍රඥාවෙන් බලනකොට මේ ඇහෙන් දකින්න එක ඔය එළියේ තියෙන දෙයක්ද මේ දකින්නේ? ඔන්න ඇහැ සංවර වෙනවා ඒතකොට. ඒක අර සීලෙ නෙමෙයි. මේක අවබෝධය තුලින් එනවා සීලයක්. ඕක වෙනස්. ඒක ආර්ය සීලය. අවබෝධයත් එක්ක එන සීලය. එහෙම නැත්නම් අපි කරන්නේ අර මං කිව්වේ අර පාරේ තියෙන කඩු ගලෝ ගලෝ යනවා කියලා. සරප්පු දෙක දාගන්න නැතුව. ඒකෙන් කවදාවත් කටු ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඔහේ යන ගමන් ගලෝ ගලෝ ඉන්න
පුළුවන්.
ඒ කටු ගලෝ ගලෝ හැමදාම ඉන්නවා. කවදාවත් කටු ගලන එක නවත්තන්න වෙන්නේ. අමාරුවෙන් හරි සපත්තුවක් හදාගත්තොත් ටිකෙන් ටික හරි කෑල්ලෙන් කෑල්ල හරි එදාට කටු ගලවට එක නවත්තන්න පුළුවන්. ඒකයි ආර්ය දර්ශනය ඇති කරගන්න ධර්මය අහලා නුවණින් විමසන්න. පටිච්ච සමුප්පාදේ තමයි පංච උපාදානස්කන්ධ. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. මේ කියන්නේ මොනවද කියලා නුවණින් විමසහුවොත් ඒකෙන් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. වෙන විදිහක් නැහැ. වෙන විදිහක් තියනවා නම් බුදුහාමුදුරුවෝ කියා දෙනවා. එහෙම කියා දීලා නැහැ. අපි මේ කිසිම තැනක නැහැ ඕකෙන් අමතරව විදිහ. ඒකට ඒවා ඉතින් ඕවා එක එක කාලෙදී එක එක මතවලට එනවා. අපි දැන් සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඕවා මොනවද මේ මත කියලා පේනවා. දැන් මේ දැක්ම ඇති කරගන්න පුළුවන් ද අර පරණ කරපු දේවල් වල? ඒක පැහැදිලිව පේනවා. හරිද? ඒ දැක්ම එනකොට Tamanta පැහැදිලිව පේනවා මේක සීලයක් රැකලා මේ අවබෝධය ගන්න පුළුවන් ද කියන එක. ඒක ධර්මයක් අහලා නොවනින් විමසලද මේක ගන්න ඕන? සීලයක් රැකලා. ඒක සීලයට අපි මුල් තැන දුන්නොත් ධර්මයේ විමසන්න. එහෙම කාලේ නාස්ති කරගන්න එපා කියන එක මේ කියන්නේ. මොකද සීල් රැකගෙන ගිහාම මේක අවබෝධ වෙයි කියලා හිතුවොත් එතකොට කරන්නේ ඔය පන්සල් වල කරන්නේ ඉතින් හැමදාම සීල් ගන්නවා. ඔයට සීල් ගන්න
සීල් සමාධි ප්‍රඥා කියලා තියෙන්නේ.
ඒ තියෙනවා.
සම්පූර්ණ කරන්නේ ඉන්නේ නැතුව තුනම
එකසරේ කිවිදිකවද? ආ ඒක ඔය කියන්නේ තුනම එකසරේ කතාවක් නෙමෙයි. සීලය කරගෙන ගියාම මිතුත් ටිකයි කියලා.
සීලය
උදව් වෙන්න පුළුවන්. හැබැයි උදව් වෙන එකයි ඒකෙන්ම ලැබෙනවා කියන එකයි දෙකක්. හරි. ඔය වෙලාවේ හැරි හිතනවා නම් සීල් රැකගෙන ගියාම මේක අවබෝධ වෙයි කියලා ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේ ක්ෂණ සම්පත්තියක් වැඩන්නේ නැහැ. ධර්මයක් අහන්න ලැබෙන්නේ ඇයි? ඒකට ලෝකේ යහපත් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ දේශනා කරන්නේ. ඒක අනිත් ආගම් වලිනුත් කරනවා සීල රකින්න කියන එක. නේද? ඔය රජවරුත් කරනවා, පාලකයෝත් කරනවා. මොකද ඒගොල්ලන්ට ලේසියි ඒකට කන්ට්‍රෝල් කරන්න. කට්ටිය සීල රකින්නවා. අර මේක ගන්න ඉන්නේ ඒ සමාජයේ ගැටුම් ඇති අඩු කරගන්න. ඔව්. ඒගොල්ලන්ට අර ඉස්සර පල්ලියනුත් කළේ ඔක තමයි. අපිට විරුද්ධව කතා කරන්න එපා. ඔක දෙවියන් වහන්සේට විරුද්ධයි. ඒකට සද්ද නැහැ කට්ටිය. බය කරා. මොන වැරද්ද කළත් කමන්නේ. යාඥා කරාම දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. ඒගොල්ලන්ට ගාන දුන්නාම දිව්‍ය ලෝකෙ යන්න. ඕක හැම ආගමකටම ටික ටික ඇවිල්ලා තියෙනවා. නැතුව නෙමෙයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න අය ඔය දර්ශනේ පෙන්වනවා. එතකොට ඕගොල්ලෝ දාන දෙන්න. එතකොට මේක අවබෝධ වෙයි කියලා පෙන්වන පිරිසක් ඉන්නවා. ඒක නැතුව නෙමෙයි. අපි දක්ෂ වෙන්න ඕන. බුදුදහම බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මොකටද? එතකොට දහම අහන්න ලැබුණ වෙලාවේ ඒක නුවණින් හොයන්න. බුද්ධ දේශනාව පැහැදිලිව තියෙනවා නම් මේ ධර්මයේ දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදයේ දකින්න. නේද? ඒවයි ප්‍රශ්න කරන්න බෑනේ. පැහැදිලිව තියෙන දේවල්. ඒකට පටිච්ච සමුප්පාදයක් නැත්නම් චතුරාර්ය සත්‍යයක් අහන්න ලැබෙන්නේ මේ වගේ ක්ෂණ සම්පත්තියකදී විතරයි. ඒකට අපි ඒක ඒකට තියෙන වෙලාව වෙන ඒවට දැම්මොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා වෙන්නේ නැහැ. කවුරු කිව්වා? ඒතර පුළුවන් වැඩිම වෙලාව දාන්න ඕන ඔන්න ඕක හොයන්න. මෙහෙම කළොත් ප්‍රයෝජනයක් හම්බ වෙයි. එහෙම නැතුව අර වටපිටාවේ අය ඒ කියන්නේ මේ අවබෝධ කරපු අය නෙමෙයි. විනාය කියන්න පුළුවන් මෙන්න මේ ටික කරහන් ඕක අවබෝධ වෙයි. එහෙම ඕන තරම් අහන්න ලැබෙයි. ඒකට තමයි තමන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ධර්මය මොකද්ද? එහෙම නොවෙන්නේ මොකද්ද? මම ඒකට අධර්මය කියන්නේ නැහැ. ධර්මයේ ප්‍රයෝජනය ගන්න එක වළක්වන්නේ මොන වගේ දේවල් වලින්ද කියලා තමන් නුවණින් බලන්න. මේක වරද්දවල ගන්න එපා. මේ කියන්නේ සිල් රකින්න එපා කියන එක නෙවෙයි. දාන දෙන්න එපා කියන එක නෙවෙයි. මේක නුවණින් දැක්ක කෙනාට ඒව උදව් වෙනවා. නොදැක්ක කෙනාට ඒව උදව් වෙනවා කියලා කියන්න බෑ. ඉතින් සසරේ සැපවින් දෙන්න නම් උදව් වෙයි. හරි. දර ලෝකෙන් එතර වෙන්න අපි ආයේ ගැඹුරට එමු. දැන් පටන් ගත්තු කතාව වෙන පැත්තකට ගියා. දැන් මුලාවක් දැන් අර එහෙන් දකිනකොට අපි මුලා වෙන්නේ එකක් ඔය අරමුණු වල ඝන සංඥාවට අහු වෙනවා. ඒයි කියන එක තේරුම් ගන්න පුළුවන් හිත් කෝටි ගානක් මේ ක්ෂණයකදී ඇති වෙලා නැති වෙනවා. ඒක අපිට ශක්තියක් නැහැ. මොකද දකින්න. ඒකට ඒක මේ බුද්ධ දේශනා වල මෙහෙම තියෙන හින්දායි අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. ඒකට ඒකන ශ්‍රද්ධාවක් එන්න ඕනේ. ඒකට ඒකේ අපිට නුවණ ඇති කරගන්න හැබැයි උපමා දීලා තියෙනවා මෙන්න මේ වගේ. හිත කියන්නේ එකට ඒකේ වේගෙ පෙන්වන්න මේ ලෝකේ උපමා නැහැ. මේ ලෝකේ දකින්න පුළුවන් අඩුම ක්ෂණේ තමයි අර උපමා තුන කියන්නේ. ඇසිපිය ගහන එක, විදුලිය, අසුරු සැනන් කියලා. ඒ ඒ ඒ කාලය තුලත් හිත් කෝටි ගාණක් ඇති වෙලා නැති. ඒක ඕකෙත් එක එක වෙන් කරලා දකින්න පුළුවන් කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඕක පේන කම්ම මම මේක බලාගෙන යනවා කිව්වට එහෙම නෙමෙයි වෙන්නේ. ඒතර මේ ධර්මතාවය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන වෙන උපමාගෙන හිතලා. ආ මේක මෙහෙම වෙනවනම් මේකත් මෙහෙම වෙන්නේ නැති. දැන් පහන් දැල්ලේ මෙහෙමනම් සිද්ධිය මේ හිතත් කොහොම වෙන්නේ නැති. අපිට දැල්ල කවදාවත් වෙන් වෙන්ව දකින්න හැකියාවක් නැහෙනි. කොච්චර උත්සාහ කළා ඔය කත් එක අවස්ථාවක් වෙන් කරලා ගන්න බෑ. එහෙනම් හිතෙත් මේ වගේ තත්ත්වයක් තියෙන. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇති වෙලා නැති වෙන ස්වභාවයක් තියෙනවා. මේ හේතු යෙදෙනකොට මේක හට ගන්න. මේ හේතු යෙදෙන නිසා මෙහෙම දෙයක් දැන් හිත කියන එකේදී තේරුම් ගන්න ඕන. හිත කියන්නේ නැත්නම් විඥාණය කියන්නේ දැනගන්න ගතියක් විතරනේ. දැනගන්න ගතියකට නිහිත ගියා නේ. ඒතකොට ඒ දැනුවත් වෙන ගතියක් ඇති වෙනව නැතිව. අපි මොන නම දුන්නා මොන විඥාණය කියලා කිව්වා දැනුවත් වෙන ගතියක් ඇති වෙනව නැතිව. ඒතකොට ඒ දැනුවත් වෙන ගතියට ලෝකේ යරෝ මේවා තියනවා කියලා එකක් නැහැ. හිතට දැනුවත් වෙන්න පුළුවන් ඕන එක. අපිට හිතෙන්න පුළුවන් අර එළියේ තියෙන හින්දායි මෙහෙම දැනුවත් වෙන්නේ කියලා. ඒ වුණාට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේකට උපමාව තමයි අර ෆිල්ම් එක බලනකොට මේ අපේ පුරුදු අනුව අපි හිතනවා ඔය එළියේ වෙන දේක්. මේ රජවරු වරගොල්ල මේගොල්ලෝ ඉන්නේ. තව පොට්ටක් නොවන පිටුනකොට දන්නවා ඔය ටිකක් නලු නිලියෝ තමයි ඉන්නේ. අත්තන්නේ. තව ටිකක් මේවා එනකොට නලු නිලියොත් එක සැරේම උග කරගෙන යනවා නෙමෙයි. මේ සැරින් සැරේ ගත්තු එක එක ඒවා එකතු කරලා නේද? ඒවා එකතු කරලා මේ ගත්තු ෆොටෝ ටිකක් තියෙනවා. ඔය ෆොටෝ ටිකේ වේගය වැඩියෙන් කරකවනකොට තමයි අපිට ඔහොම පේන්නේ. ඔක හෙමින් කරකවනක් වෙන වෙනම ෆොටෝ ටික දකින්න පුළුවන්. ඒකට ඒ එහෙම දකින්න බැරි වෙලා තියෙන්නේ මේ වේගෙන් අපිට මුලා කරන්න පුළුවන්. අපේ මුලා වෙන මට්ටමට මේක හදලා පෙන්වීමේ හැකියාව තියෙනවා.
එතකොට මේ දැනගත්තෙත් මේ චිත්‍රපටිය බලලා දැනගන්නේ ඇත්තටම එළියේ තියෙන දෙයක්ද නැත්නම් අපේ හිතෙන් පෙන්නන දෙයක්ද? හිත දැනුවත් වෙන දේ තමයි හිත දැනගන්නේ.
මේ කොච්චර කියන්නේ හදුව කතා කරලා තියෙනවා. ඒවා ටික බලලා තේරුම් ගන්න ඒවා කොම අන්තිමට චක්කු විඥාණයෙන් පෙන්නන දේ අන්තිමට හිත තමයි ඊළඟට බලන්නේ. මං කියේ දැන් චක්කු චිත්ත වීතිය ගත්තොත් යම් මට්ටමට එනකන් චක්කු විඥාණයෙන් අදාළව කරන වැඩ. යම් සිත් හදනකොට මේ මනසෙන් කරන වැඩ. හරි? මන දහවල මුලාවක් තමයි දැන් කර්ම කරන එක. කර්ම කරන එක මන දන්න හිතෙන් කරන වැඩ. මුලාව මත කරන දේවල් ටික හිතේ වෙන මුලාව මත. ඒතර මුලාව මොකද්ද? දැන් චක්කු විඤ්ඤාණයක් හැදුනට පස්සේ තියෙන මනෝ විඤ්ඤාණ වලින් කරන්නේ අර එහෙන් දැනගත්තු දේ එළියේ තියනවා කියලා බාර ගන්න. يعني ලෝකෙට අයිති කරනවා. ලෝකෙට අයිති කරාට පස්සේ يعني දෙයක් කියලා පිළිකෝන. ලෝකයට අයිති කළා කියන්නේ අපිට එළියේ දෙයක් කියලා කතා කරන්න පුළුවන් පිටිකයි. එතකොට ඒ දේ ගැන අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. නේද? ඔයාලට කියනවා සංඛාර කියලා. කර්ම කියලා. ඔයා පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්, ආනිඤ්ඤාභි වෙන්න පුළුවන්. හැබැයි ওই තුනම කරන්නේ අවිද්‍යාව. මුල් කරගෙන ඇත්ත ඇතියට නොදන්නකම මතයි ඔය ටික කරන්නේ. ඒක මේ අවිද්‍යාව නැති කරගන්න මේක ඇත්ත දකින්න. මොකක්ද මේ ඇත්ත தත්ත්වයන්න බුදුහාඳුර දේශනා කරන ඔය මනෝමය දේවල්. මනස තමයි පෙරටුව ඉන්නේ මනෝ කුබ්බං ගමා ධම්මා. ධම්මවලට කලින් ඉන්නේ මනස. මනසමයි මේ මුල් පැන ගන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට මනසෙන්ම හදන දෙයක් ධම්ම කියන එක මනෝමය. මනෝමය කියන එකක් තමයි ඒ ධම්ම කියන එක. මනසෙන්ම හදපු දෙයක් තමයි දැන් මනස බාරගන්නේ දෙයක් විදිහට. දැන් චක්කු විඥානයේ වැඩේ ඉවරයි. එයා නැති වුණා. දැන් මනෝ විඥානය එනකොට මන ධම්ම කියන දෙක තමයි දැන් මනෝ විඥානයෙන් පෙන්නන. ඒකට ධම්ම කියන එක එළියේ තියෙන කිසිම දෙයක් නෙමෙයි මනසෙන්ම හදපු මනෝමය ස්වභාවය. ඔය තමයි අපි අර නිමිති කියලා ඉතුරු කරගන්නෙත් ඔය නිමිත්ත මනසට අරමුණු කරන්න පුළුවන්. නිමිත්ත කියන්නේ මේ භෞතික දෙයක් නෙමෙයි. එකයි ඉස්සෙල්ලා කිව්වේ අර මොලේ අරවා මේවා එකතු වෙනවා කිව්වට කිසිම භෞතික ස්වභාවයක් නෙමෙයි නිමිති කියන්නේ. මනසට අරමුණු කරන්න මතක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන ගතියක්. ඒක මනෝමය දෙයක්. මනෝමය දෙයක්. මානසික දෙයක්. මනසෙන්ම හදපු දේ මනසෙන් අරමුණු කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ දෘෂ්ටිය බලවත් වෙනකොට ඕකට අදාළ ෆිසිකල් දේවල් හදාගන්න පුළුවන්. දැන් අපිට ගෙයක් ඕන නම් ගෙයක් හදාගන්න. ඒ වගේ ස්වභාවයකට පත් වෙන්න පුළුවන්.
ඒවත් හදාගෙන තියෙනවා.
ඒක හැතිස්සම වෙන්න ඕනේ නැහැ. එහෙනම් මේක බලවත් නම් සමහර විට හදන අවස්ථා තියෙනවා. හැබැයි ඒක එහෙම වෙන්න අවශ්‍ය නැහැ. සමහරුන්ට ගෙවල් තියෙන්න පුළුවන්, සමහරු ගෙවල් නැතුවත් තියෙනවා. සමහරුන්ට කාර් තියෙන්න පුළුවන්, කාර් නැතුවත් තියෙනවා. ඒකට මේ මනෝමය දේ කරගන්න එක එක දේවල් හදාගන්න පුළුවන්. ඒ මට්ටමක් තමයි ඇහක් හදාගන්න එක, කනක් හදාගන්න එක, නාසයක් හදාගන්න එක. මේ මනසට කරන්න මේ ඕනකම තියෙනකොට වටපිට දේවල් ඒ විදිහට පේන්න හදාගන්න පුළුවන්. හරි? ආයි හැබැයි ඔබ කියනකොට යන්නේ අපහු භෞතික ලෝකේ අල්ලගන්න. මේකේ තේරුම් ගන්න ඕන මේ කර්ම කිරීම මනසටම තනිකර අයිති දෙයක් නිසා රූප සම්බන්ධයක් නැහැ උතන. දැන් ජවනේ කියන එක තේරුම් ගන්න මන ධම්ම. ඒ මට්ටමේදී ඒක ඒක ආයේ රූපගතියක් නෙවෙයි ඒක. හැබැයි කර්ම වලට පුළුවන් රූප සකස් කිරීමේ හැකියාවක් ඇති කරනවා. ඔව් කර්මජ රූප කියලා තියෙනවා. ඒ කියන්නේ ඕනනම් ඇහැක් කියන එක සකස් කිරීමේ හැකියාව තියෙනවා. ශරීරය සකස් කිරීමේ හැකියාව තියෙනවා. සකස් කිරීමේ හැකියාව තියෙනවා කියන එකයි කර්මය කියන එකයි දෙකක්. කර්මය කියන එක තනිකර මානසික දෙයක්. චේතනාවමයි කර්මය කියන්නේ. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි කියලා කියනවා. නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මූලික දේ මේක මානසික සිද්ධියක්. හරි? ජවන් කියන එකම තනිකර මානසික සිද්ධියක් විතරයි. ඒකට මේ ෆිසිකලි කිසිම දෙයක් සම්බන්ධයක් නැහැ. ඒක සිතේ තත්ත්වයක් විතරයි. ඔව් දැන් මේ තණ්හාව කියන එක තව ගතියක්. මේවා නිසා ඇති වෙන. දැන් ඔන්න දැන් එක සිතක් නිරුද්ධ වෙනකොට තව එකක් හදන්න උදව් කරනවා තණ්හාව. ඒකෙන් කියන්නේ අපා තණ්හාවමයි ඔක්කොම කරන්නේ කියලා. තණ්හාව අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඊළඟ එකට ඒ වුණාට තණ්හාවට තනියෙන් ඕක කරන්නත් බෑ. තණ්හාව ඉතුරු ටික ආයෙ එකතු කරගන්න. මේ වැඩේ කරන්න අර කට්ටියත් එකතු කරන ගන්නවා වගේ. හරි? දැන් ඇහැක් හදන්න නම් අර අවශ්‍ය જાති ගොඩක් තියෙනවා. ඒ ටික එකතු කරගන්න මූලික වෙනවා තණ්හාව. තණ්හාව නැති වුණා නම් ඉතුරු ටික එකතු වෙන්නේ. කර්ම තිබුණට වැඩක් නැහැ තණ්හාව නැත්තම්. ආහාර තිබුණට වැඩක් නැහැ තණ්හාව නැත්තම්. ඔන්න ඔහම ජාති ටිකක් තියෙනවා. ඔක්කොම තිබුණත් වැඩක් නැහැ අවිද්‍යාව නැත්තම්. මුලාව නැගතිය නැත්තම්. ඒක අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඔය හතරම ප්‍රත්‍ය වෙනවා ඇහැ කියන්නේ. ප්‍රත්‍ය වෙනවා කියනකොට එකක් විතරක් අල්ලගෙන අපිට මේක කරන්න අමාරුයි. මේ උදව් වෙන දේවල් තියෙනවා. හැබැයි එක්කෙනෙක් නැති කළොත් අනිත් ටිකක් නැති වෙන ගතියකුත් තියෙනවා. ඒ ප්‍රත්‍ය ලැබුණ නැත්නම් මේක හටගන්නේ නැහැ. එතකොට තණ්හාව කියන එක නැති කරන්න ඕන. ඒ වුණාට තණ්හාව නැති කරන්න බෑ අවිද්‍යාව තියෙනවා.
අවිද්‍යාව
තියෙනවා. ඔව්. දැන් අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාවෙන් මුලා කරන්නේ. ඇත්ත ඇති හැටි නොදන්න නොපෙනෙන කමනේ අවිද්‍යාව කියන්නේ. නේද? ඒකට අවිද්‍යාව හරි ප්‍රධානයි. ඒ කියන්නේ රහත් වෙන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕන. නැවත උපතක් නැති කරන්න නම් අවිද්‍යාව පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් බෑ. හරිද? ඒ අවිද්‍යා ශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ. ශේෂයක් නැතුවම ශේෂ කියන්නේ. සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැති කළොත් තමයි සංඛාර නොකරන තත්ත්වෙට එන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියලා තියෙනානේ. එතකොට අවිද්‍යාවෙන් කරන සංකාර මොනවද? පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර. නේද? ඔය තුන නොකරන මට්ටමකට එන්නේ අවිද්‍යාව ඉතුරුවක් නැතුවම නිරුද්ධ වුණ දවසක. පොඩ්ඩක් හරි ඉතුරු වෙලා නම් ඔවා වෙනවා. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් කර්ම කරනවා. අර මට්ටමෙන් කිව්වොත් ජවන්සිත් හදනවා. හරි විපාක දෙන කර්ම සකස් කරන අඩුවෙඩිය තියෙන්න පුළුවන්. මේ අඩුවෙඩිය නෙමෙයි කතා කරන්නේ, සම්පූර්ණයෙන් කැඩීම ගැන. හරි, ඉතුරුක් නැතුව කැඩීම. ඒක තමයි ලෝකෝත්තර දර්ශනය කියන්නේ. එතකොට අපි ඒ කැඩීම අවබෝධ කරගත්තාම එතෙන්ට යන්නේ කොහොමද කියන එක ඊට පස්සේ එන එක. ඒක ස්ටෙප් බයි ස්ටෙප් වෙන්නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් එතෙන්ට ලං වෙන්න පුළුවන්. ඒකට තමයි අර මාර්ගඵල හතරක් දීලා තියෙන්නේ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. හැබැයි සෝවාන් වෙන්න අනිවාර්ය දෙයක් තමයි මේ දර්ශනය. මේ දර්ශනය කියන්නේ තව විදිහකට පාලියෙන් නම තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැතුව සෝවාන් වෙන්න බෑ. දිට්ඨිය ඍජු වෙනවා සම්මාදිට්ඨිය එනකොට. ඒ කියන්නේ ඇත්ත මේකයි කියලා සැකයක් නැතුව දැක්මක් එනවා. හරි ඍජු වෙන්නේ එතකොට. ආයේ ඒක වැනි වැනි හිටියොත් ඒක බෑ. එතකොට මේක මේකමයි කියන දැක්මට, ආර්ය දැක්ම මේකමයි. ඒක හැබැයි එක එක විදිහට අතන්ට එන්න පුළුවන්. දැන් සම්මාදිට්ඨිය ඇති කරන ක්‍රම 16ක් කර සම්මාදිට්ඨි සූත්‍රෙදී කියා දෙනවා. එතකොට ඒ ඕන ක්‍රමයකින් මේක ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි සම්මාදිට්ඨිය ඇති වුණ කෙනාගේ වෙනසක් නැහැ. එතන සම්මාදිට්ඨිය වෙනසක් නැහැ. මේ අවබෝධ වෙනසක් නැහැ. මොන ක්‍රමෙන් ආවා? සම්මාදිට්ඨිය එකයි. එතකොට ආර්ය සම්මාදිට්ඨිය කියනකොට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මේකයි ලෝකෙට අයිති මත්තම ලෝකෙන් එතෙර වීම මේකයි කියන එක. ලෝකෙට අහු නොවන මත්තම මේකයි. ඔන්න ඔය දෙක පැහැදිලිව පේන මත්තමක් තමයි සම්මාදිට්ඨිය. එහෙම කෙනා තමයි සෝවාන් වෙනවා කියන්නේ. සෝවාන් වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, නිවනට තියෙන මාර්ගෙට වැටෙන. නිවන කරා තියෙනවා නේ යම් කිසි මාර්ගයක්. ආරේෂ්ඨාංගික මාර්ගය කියන්නේ නේද? ඒකට ඇතුළු වීමමයි සෝවාන් වීම කියන්නේ. ඇතුළු වීම කියන්නේ ඒ කියන්නේ ඒ නිවන කරා යන ප්‍රවාහයට කියනවා සෝතය කියලා. ඒ සෝතයට වැටුණා. සෝතාපට්ටි. හරි. ඔක ඉංග්‍රීසියෙන් කියන ස්ට්‍රීම් එන්ටර්. අර ස්ට්‍රීම් එකට එන්ටර් වුණා. මොන ස්ට්‍රීම් එකද? නිවන කරා යන. ඒ සෝතේට පැමිණුණා.
ඒකට එන්ටර් ද පාස් කියනවා නේද?
ඔව්. ඒ ඒක වෙන්න මේ කියන දේ අනිවාර්යයි. සම්මාදිට්ඨිය කියන එක ලෝකෝත්තර මට්ටම මොකද්ද කියලා පැහැදිලි දැක්මක් එනවා. එකෙන් කියන්නේ ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ මේ මට්ටම ලෝකෙට අයිති මට්ටමක් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. අපේ කෙලෙස් වෙනවා නම් අපි නිකන් නුවණින් බැලුවහම ඕක ඔය ලෝකෙට අහුුණා හින්දානේ ඔය කෙලෙස් එක. ලෝකෝත්තර මට්ටමේදී ඕව එකක්වත් පිහිටන්න බෑනේ කියලා එහෙම නුවණක් ඇත. හැබැයි එන ගතිය නැති වුණා නෙවෙයි. රැවටෙන ගතිය තියෙනවා. නුවණින් බලන කොටම පේනවා මේක මේ මේ මෙතන මුලාව හැඳයි මෙහෙම වෙලා තියෙනවා කියලා බලන්න හැකියාවක් තියෙනවා. ආයේ ප්‍රශ්නයක් නැතුවම බලන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ හැකියාව එනවා ඇහැයි මුලා වුණ හින්දා නෙහම උනේ. මේ ආයතනේ ඇත්ත දෙකේ දැක්කේ නැති හින්දා ඔය කෙලෙස් මතුවේ. මේ ඇත්ත දැක්කනම් ඕවට පිටිකන්න බෑ. එතකොට ආයතනේ කියනකොට ඇහි වෙන්න පුළුවන්, ඇහෙන් දැනගන්න රූපේ වෙන්න පුළුවන්. ওই දෙකෙන් කොයි කයක්ද දැක්කත් ওই දෙකෙන්ම මිදෙනවා. අවට අර මුලාවෙන් මිදෙනවා. එතකොට ඇහෙන් වෙන මුලාව තමයි චක්කු විඥාණයෙන් අපිව මුලා කරන විදිහ තමයි ඇහැ මේ පැත්තේ තියනවා, ඇහෙන් දකින රූපේ එළිය තියනවා. නේද? අපි ලෝකෙට අයිති මට්ටමේදී ওই දෙක පිළිගන්න. මේ පැත්තේ ඇහැකුත් තියෙනවා, ඇහැට දකින්න රූප අරෙහි එළිය තියෙනවා. තියෙනවා කියන මට්ටම තමයි මං කියේ රූපය කියලා. ඉති රූපං. ඇහැ කියන එකත් ඉති රූපං, අර එළිය තියෙන මල් ගහක් හරි මොකක් හරි ඒකත් ඉති රූපං. ඈ නැත්නම් ශරීරයක් වෙන්න පුළුවන්. ඔකත් ඉති රූප. මෙන්න මේකයි රූපය. හැබැයි ওই රූපය කියනකොට දැන් සම්මා දිට්ඨිය තියෙන කෙනා ගිනුවනක් යනවා ඒ ලෝකෙට අහු නැහින්ද ඔහොම කතා කරනවා. ඔකේ සමුදයයි අත්තංගමයයි නැත්තම් නිරෝධයයි දන්න කෙනා නුවණින් බලනකොට ඒක පිහිටුවේ මෙතන අවිද්‍යාව හින්දා. මේ සමුදය අවිද්‍යාවේ මුලාවයි අත්‍ය ඇති ඇති නොදන්නකමයි මුලාවයි හින්දා තමයි අපි ඒක බාර ආරංචිය. අන්න සමුදය දකින්නකොට ඊළඟට අරක පිහිටන්නේ. ওই සමුදය නොයදුනා නම් මොහොම රූපයක් බාර ගන්න බෑ. පිහිටන්න. හරි. ප්‍රතිබිම්බයක් කියලා මතක් කරගන්නත් පුළුවන්. දැන් දැන් අපි කණ්ණාඩියේ ඉස්සරහට යනවනේ මොකද වෙන්නේ? මූණ බලන්න. මූණ බලන්න ඕන වුණා වෙන විදිහක් තියනවද තමන්ගේ මූණ බලන්න? කොහෙන් හරි කණ්ණාඩියක් හොයාගන්න ඕන නේද? නේද? එතකොට දැන් ඔන්න අපිට ලෝකෙට අයිති නුවණක් තියෙනවා කණ්ණාඩිය නැතුව නම් මූණ බලන්න බැහැ නේද? එතකොට කණ්ණාඩියෙන් අපි බලන්නේ ඒ වෙලාවේ තියෙන මූණද ඊයේ තිබුණ මූණද? ඒ වෙලාවේනේ මේ මොහොතේ තියෙන මූණනේ බලනවා කියලා නුවණක් තියනවා නේද? නැත්තම් මීට විනාඩි 5කට කලින් තිබුණ මූණද දැන් කණ්ණාඩියෙන් බලන්නේ? නෑ. මීට තත්පර 5කට කලින් තිබුණ මොහොතද? නෑ. මූණද? නෑ. මීට තත්පරයකට කලින් මූණද? නෑ. ඒ ඒ ක්ෂණේ නේද? එතකොට අපිට ඔන්න නුවණක් තියනා නේද? මේ මොහොතේ මූණට අදාළ දෙයක් උපද්දවලයි මේ බලන්නේ. අදාළ දෙය තමයි ප්‍රතිබිම්බය. කණ්ණාඩියෙන් පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න නේද? ඒක හරියටම දැන් මේ මොහොතේ මූණ තියනවා වගේම අරකේ පෙන්නනවා කියලා විශ්වාසයක් තියනා නේද?
හැබැයි මොහොතකට පස්සේ එන්නේ වෙන පිටුවේ
කණ්ණාඩියෙන් බැලලා මොකක්ද ගියට
පස්සේ ආයේ තිබුණා මූණේ ආයේ කණ්ණාඩියෙන් බැලුවොත්
තව එකක් නෑ ආයෙත් නෙවෙයි ඒක බලාගෙන ඉන්නකොටම වෙනස් වෙනවා. ඔව් ඒක අපිට ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒකට අපිට පේන්නේ මේ තියෙන මූණ දිහාම ඕනනම් ආයේ බලන්න පුළුවන්
වෙනසක්
නෑ. ඔව් තවතරයක් බලන්න ඕන කියලා ආයේ බලන්න පුළුවන්
බලාගෙන ඉන්නකොට. හැබැයි
ඒ දැන් මේක වැඩේ තියෙන්නේ අපිට ඇත්ත පේන්නේ නැහැ ලෝකෙට අයිතිමත් නැහැ. හැබැයි දැන් ඔතන නුවණක් ගන්න පුළුවන්. අර කණ්ණාඩියෙන් බලද්දී අපි දෙයක් උපද්දලා නේද බලන්නේ? කණ්ණාඩිය ඇතුලේ තිබුණ දෙයක් දිහා නෙමෙයිනේ බලන්නේ. මේ මොහොතේ දෙයක් උපද්දලා නේද ඔක දිහා බලන්නේ. අන ඔය මට්ටමට ගන්න කණ්ණාඩිය කොමා අපි කණ්ණාඩියෙන් බලනවා කියන්නේ බලනකොටම උපදින දෙයක් දිහා නේද බලන්නේ. දැන් මූණ ඉර ඉස්සරහ නැත්තම් කණ්ණාඩිය ඇතුලේ තියෙන මූණක් දිහා බලන්න යනවා නෙමෙයිනේ.
අපිට පේන.
ඒක හරි. දැන් මෙතන මේ කරුණ විතරක් ගන්න ඕනේ. ඒ මොහොතේ උපද්දලා නේද බලන්නේ. කණ්ණාඩියෙන් බලනකොටම උපදින දෙයක් දිහා නේද මේ බලන්නේ. ඊට කලින් කණ්ණාඩිය ඇතුලේ හැංගිලා හිටිය කෙනෙක් දිහා නෙමෙයි ඔය බලන්නේ. නේද? අන්න ඕකෙන් ගන්න පුළුවන් මේ බලන්නේ පෙර නොතිබීම උපද්ද හටගත්තු දෙයක් දිහා. හරි? ඒක හටගන්න හේතු යෙදුනා හින්දා මේ මොහොතේ හටගන්න දෙයක්. ඊට ක්ෂණයකට චිත්තක්ෂණයකට කලින්වත් දෙයක් දිහා නෙමෙයි. පෙර නොතිබීම හටගත්තු දෙයක් දිහා තමයි මේ බලන්නේ. හරි? එතකොට බලන්න උදව් වෙන්නේ අපේ චක්කු විඤ්ඤාණය. ඇහෙන්නේ බලන්නේ. නේද? චක්කු විඤ්ඤාණයක් උපද්දල තමයි දකින්නේ. හරි? එතකොට ඒ කණ්ණාඩිය වගේම එකක් තමයි මේ චක්කු විඤ්ඤාණය උපකාර කරගන්නේ යාට හටගන්න. ඇහැ කියන උපකරණ ඇහේ තියෙන යම් කිසි ඔපයක්. ඔපය තමයි කණ්ණාඩිය. මේ රසදිය ගාලා තියෙනා වගේ ඇහේ තියෙන ඔපයෙන් පුළුවන් ওই ප්‍රතිබිම්බයක් හදන්න. හරිද? චක්කු ප්‍රසාදය කියන එක අන්න ඒ වගේ ප්‍රතිබිම්බයක් හදන්න පුළුවන් හැකියාව. එතකොට අපි චක්කු විඥාණයෙන් දෙයක් දිහා බලන්නේ අර කණ්ණාඩියක් තරම් මූණ බලනවා වගේ. ඒ කියන්නේ අර උපයෙන් රූපයක් හදලා ඕක දිහා තමයි බලන්නේ. අපේ මූණ බලනවා කියුවට අපේ මූණ නෙමෙයිනේ කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බයක් හදලා ඕක දිහානේ බලන්නේ. නේද? ඒ වගේ තමයි චක්කු විඥාණයෙන් දෙයක් දකිනවා කියන්නේ මේ ඇහි තියෙන උපයෙන් අර ප්‍රතිබිම්බ මට්ටමක් නිර්මාණය කරලා. දැන් ප්‍රතිබිම්බ මට්ටම තමයි ඊළඟට චක්කු විඥාණයට පේන්නේ. කැමරා එකක් වගේ කියලා හිතපහ හැකියි. ඒකෙන් ගන්න එකම දැන් කැමරාව තුලින් බලන එක පේනවා නිසා එළියේ එක නිමෙයි ඔය බලන්නේ. අන්න ඔය අවබෝධය ගන්නවා. දැන් මේ මෙතනින්ම උපද්දන එකක් දිහායි අපි බලන්නේ. උපද්දන එක කලින් තිබුණ එකක් නෙමෙයි. උපද්දන එක කලින් තිබුණ එකක් නෙමෙයි. මොහතකටවත් කලින් තිබුණ එකක් නෙමෙයි. ඒ මොහතේ හේතු යෙදුන නිසාම උපදින දෙයක් දිහා තමයි මේ බලන්නේ. ඔව්. එහෙම තිබුණේ නැහැ. අපි කණ්ණාඩිය අරන් බලන හින්දාමයි ප්‍රතිබිම්බේ හටගන්නේ. නේද? කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බේ හටගන්නේ බලනකොට. අන්න ඒ වගේ හිතන්නේ බලන නිසයි මේක පේන්නේ. බලන මොහොතෙමයි මේක හටගන්නේ. හරි? බලන්න මොහොතකට කලින් නෙවෙයි. එතකොට ඒ චක්කු විඥානේ උපදින මොහොතෙමයි ප්‍රතිබිම්බේ ඉපදিলা තියෙන්නේ. ප්‍රතිබිම්බය කියන්නේ ඇත්ත රූපයක් නෙවෙයි. විඥාණයට දැర్శණය වෙන මට්ටමක් විතරයි.
දැర్శණය වෙන මට්ටමක්
නෑ. විඥාණයට දැర్శණය වෙන එක ඔන්නතන තමයි ගැඹුර තියෙන්නේ. දැන් අන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. විඥාණයට දැర్శණය වෙන්නේ මේ මනසෙන්ම හදන දේ. ඕක තේරුම් ගන්න බෑ. ඕක තමයි අර තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ. දැන් ඇහි රූපේ ආපාතණය වෙනවා කියන එක අපි ලෝකෙට අයිති මට්ටමින් ඇහක් තියනවා රූපයක් ඇවිල්ලා වදිනවා කියලා හිතන්නේ. නේද? එහෙම වුණාට විඥාණය හටගන්නේ නැහැ. විඥාණය හටගන්නේ මෙතනින්ම පැන නගින දෙයකට අපේ අවධානය යොමු වීම තුල. ඒකයි තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ. එයින්ම උපන් ඒකෙන්ම පැන නැගුණ දෙයකට අවධානය යොමු වීමක්. ඒ චක්කු විඥානය හටගන්න නම් තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදෙන්න. ඒක යෙදුන්නේ නැත්නම් චක්කු විඥානය හටගන්නේ නැහැ. හරි. එතකොට ඕක තමයි මහා හත්තිපදෝපම සූත්‍රයේ එන්නේ. ඇහැ නොබිඳුන ඇහැ තියෙන්නත් ඕන රූපයක් ආපාතනෙ වෙන්නත් ඕන. ඒ වුණාට චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. නැත්තම් පහළ වෙන්නේ නැපේ. ඉන්න පැන නගින ස්වභාවයකට හිතයි තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ.
බුදුහාමුදුරු කියලා තියෙනවා නේද
මේ? මේ කියලා තියෙන එක ඉස්සෙල්ලා අහගන්නකො. මේ කියලා තියෙන එක ඉස්සෙල්ලා අහගන්නකො. නේද? එතකොට ඇහැ නොබිඳී තිබුණත් රූපය ආපාතනේ වුණත් විඥාණය පහළ වෙන්න පුළුවන් දාහන බැහැයි කියන විඥාණය පහළ වෙන්නේ ඔතනින් පැන නගින දෙයකට අවධානය යොමු වීම තුලින්මයි විඥාණය හටගන්නේ. අක පැහැදිලි බුද්ධ දේශනාව ඒක මහා හත්තිපදෝපම සූත්‍රය. හරි. වාහිවිර මදුපිණ්ඩික සූත්‍රය ගැන කියන්න කියලා මදුපිණ්ඩික සූත්‍රේ තියෙන්නේ ඔయిత අඩුවෙන්. ඒකේ තියෙන්නේ ඇහැයි රූපේ නිසා විඥාණය හටගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එතනක් තියෙන්නේ විඥාණය කියන එක පටිච්ච උප්පජ්ජති. පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න කියනකොට හේතුඵල වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. හේතුඵල කියන එක නිසා උපන්න විතරයි. පටිච්ච සමුප්පන්න කියනකොට අර හේතුයි ඵලයයි එක මොහොතේ තියෙන්නේ කියන කතාවක්
තියෙනවා.
හේතුයි ඵලයයි එකට තියෙන්නේ. එක මොහොතේ. බටමිටි දෙක හේතු කළා වගේ. නස්මින් සති ඉදං හෝති. කියන්නේ මේ මේ හේතු තියෙනකොට ඵලයක් තියෙනවා. හරි. නැතුව හේතු ඉවර වෙලා ඵලයක් නිවේ. හේතු යෙදිලා තියෙනකොටයි ඵලය තියෙන්නේ. ඒක කන්නාඩියේ බලන මොහොතේ විඥානයක් තියනවා, දකින දේ තියනවා, ඒ දෙක එක එක මොහොතක්. හරි. දකින දේ කලින් හටගෙන පස්සේ විඥානේ හටගත්ත කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒ ටික එක මොහොතේ. ඒකයි කියන්නේ මේ එයින් පැන නැගුණු දෙයක් තමයි විඥානෙන් දැකීම. නැත්තම් අර ආපාතනේ වුණ රූපේ කලින් තියෙන්න පුළුවන් නේ. දැන් විඥානේ සමහරලා හටගන්නේ නැහැ නේ රූපේ ආපාතනේ වුණා. හැබැයි ආපාතනේ වුණ රූපේ නෙමෙයි දකින්නේ. මේකෙන් පැන නැගුණු දෙයකට තමයි මේ අවධානය යොමු වෙන්නේ. ඔය තජ්ජෝ සමන්නාහරෝ කියන වචනේ හරි වැදගත්. ඒක දැන් මදුපිණ්ඩකේ කේ නැහැ. ඒක තියෙන්නේ මහා අත්තිපදෝපම සූත්‍රය. ඒකට ඕවා දෙන්නේ ගැඹුරක් හිතන්න පුළුවන් කෙනාට. ඒ කියන්නේ අරකෙන් තේරුම් ගන්න බෑ නේද? කෙටියෙන් කිව්වට තේරුම් ගන්න බෑ. ඊට වඩා විස්තර කරලා කිව්වම තේරුම් ගන්න තමයි ඒ නැත්තන් වල විස්තර කරන්නේ. ඒකට මුලයිකෙන් අපිට ඒ නුවණ ආවේ නැත්තම් තව ටිකක් විස්තර බලලා ඒ නුවණ ඇති කරගන්න ඕනේ. ඒකෙන් තේරුම් ගන්න ඒ මොහොතේ හටගන්න දෙයකට අවධානය යොමු වීමක් තමයි මේ විඤ්ඤාණය කරන්නේ. එයින්ම පැනනවා. එයින්ම පැන නැගුණු කියන තජ්ජෝ සමන්නාහරෝ කියනකොට එතන තේරුම් ගන්න පුළුවන් මේ එළියේ තියෙන දෙයක් නෙමෙයි මේ දැක්කේ. මෙතනින්ම උපන්න දෙයක්. එතකොට ඒ උපන්නේ විඥානේ හටගන්න මොහොතේම. ඊට පොඩ්ඩකට කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. හරි. එතනින් මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. එතකොට මේ දෙක එකට යෙදිලා තියෙනවා. එයින්ම කියන්නේ දැන් අර ඇහෙන් රූපයක් ආපාතනේ වුණා කියලා හිතුවනේ. අන්න එතනින්ම පැන නගින දෙයක්. ඔකම නිකන් උපමාව දුන්නේ අර ටීවී එකේ ඩොට්ස් ටික තියෙනවා. නැත්තම් චිත්‍රය ඇඳලා තියෙනවා. ඒ වුණාට අපි දකින්නේ ඒක නෙවෙයි. ඔතනින් පැන නගින දෙයක් තමයි අපි දකින්නේ. අර ෆිල්ම් එක බලද්දි දකින්නේ තිරේ ඇති වෙන ටික නෙමෙයි. අපි අපි වෙන දෙයක් හදලා අර මේ කවුද ඉන්නවා එයා තමයි මේ චලනය වෙන්නේ කියන මට්ටමක් හදාගෙන තමයි අපේ විඥානය බලන්නේ. නැත්තම් දකින්න ඕනේ අර පාට වෙනසක් විතරනේ උතන තියෙන්නේ තිරේ. ඒ මට්ටමක් නෙමෙයි දකින්නේ. අපිට දකින්න ඕන දේ තමයි දැන් එතනින් එක එක්කෙනාගේ මොකද්ද පෙනුනේ කියලා හෙව්වොත් එක ක්ෂණයක් අර එක එක දේවල් කියලා. ඒක එක්කෙනාට තේින්නේ ඒගොල්ලන්ට දකින්න ඕන දෙයක් එතනින් පැන නැගුණ දෙයක් එතනට අදාළ නැතුවක් නෙමෙයි. අරක උදව් කරගෙන පැන නැගුණ ස්වභාවයක් තමයි මේ දකින්නේ. නේද? ඒක දැකලා තියෙන්නේ අතන තියෙන දේ නෙමෙයි එතනින් පැන නැගුණ. ඒයින්ම උපන්න දෙයක් මේ දකින්නේ. ඒ ඒ මට්ටම විපාකයක්. දැන් ඔහොම දෙයක් දැర్శණය වෙන මට්ටම විපාකයක්. ඒකයි ඔය දැන් චක්කු විඥාණයට මෙහෙම පේන එක විපාක මට්ටමක්. දැන් අපි පරණ කර්මයක් උපද්දලා තියනවා මේ විදිහේ විඥාණයකින් එහෙම දකින්න. චක්කු විඥාණයක් උපද්දලා පේන ස්වභාවයට එන්න පරණ කර්මයක් කරලා තියෙනවා. ඒකයි ඔය මේ මේ පෙර විපාකයක්මයි මේ දැන් ඇහැ කියන එක. ඇහැ කියන එක කියනකොට තේරුම් ගන්න චක්කු විඤ්ඤාණේ උපද්දන මට. ඒ චක්කු විඤ්ඤාණේ විපාක. ඒකයි මම කියුවේ දැන් අර ඔයගොල්ලෝ චිත්ත වීතිය ගත්තොත් චක්කු විඤ්ඤාණය කියන එක ටිකක් අහිංසකයි. ඒක ඒකට මොකද කරන්න නැහැ. ඒක උපේක්ෂාවයි. ඇලිලත් නැහැ ගැටිලත් නැහැ. ඉබේ කියන්නේ කර්මයක විපාකය. හේතු වලින් එන්නේ. එනට අපිට කරන්න දෙයක් නැහැ. කරන්න ඕනක් නැහැ. ඒකට බලයක් නැහැ අපේ සසරේ ගෙනියන්න. ඔව් එතනින් ඔත්තපනේට යනවා ගොඩක් වෙලා. එතකොට ඒ උත්තරණයට එනකොට උත්තර වෙන සිද්ධිය මෙන්න මෙහෙම දෙයක් කියලා තේරුම් ගත්තොත් ඕක ලෝකෙට අයිති කරලා පිහිටෙව්වේ නැත්තම් දැන් ලෝකෙට අයිති කරලා පිහිටන එක තමයි රූපේ බැස ගන්නවා කියන්නේ රූපේ පිළිගන්න නේද රූපය බාර ගන්නවා නැත්තම් තව විදියට කියන රූපේ උපාදානය කරනවා උපාදානය කළොත් තමයි අර ජවන් වලින් ගෙනියන්න පුළුවන් රූපේ බාර අරගෙන ඊළඟට අපි හිතන්නේ අර බාරගත්තු රූපේ පිළිගත්ත රූපේ ගැන මෙතනින් උපන්න දෙයක් දැක්කා කියලා නෙවෙයි. එළියේ තියෙන එකක් පිහිටෝලා ඒ පිහිටීමට කියන නිත්‍ය සංඥාවෙන් ගන්න. ඈ ඒ ටික පැහැදිලි ඉන්නේ නේද නිත්‍ය සංඥාව කියන එක? නිත්‍ය කරනවා. එතකොට තමයි ඕක ගැන අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අර සතුටු වෙන්න පුළුවන්, නේද? කර්ම කරන්න පුළුවන් ඕක අල්ලගෙන. ඒ ටික යෙදි ගමයි ඔය නිත්‍ය කරන්නේ. මෙතන ඇත්ත දැක්කනම් ඔබ චිත්තක්ෂණයක වෙන වැඩක් කියලා නිකමට හරි හිතුණා නම් නිත්‍ය කරන්න බෑ. ඒ චිත්තක්ෂණෙන් ඒක ඉවරයි. නිත්‍ය කරන්න බැරි කම අනිත්‍ය. ඉන්නේහාට කර්ම. ඔතන මුලා වුණොත් කර්ම. මුලා නොවුණොත් කර්ම නෑ. මුලා නොවෙන්න නම් අවිද්‍යාව ඉතුරු නැතුවම පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ. ඒකයි අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. චුට්ටක් හරි අවිද්‍යාවක් තිබුණත් මොන කර්මයක් හරි කරන්න. දැන් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු කෙනා. එයාට කර්ම පිහිටන්නේ නැහැ. මොකද අවිද්‍යාව පොට්ටක්වත් නැහැ. මේ වෙන දේ ඒ විදිහටම ගන්න. කොහොමද? මගේ තමයි ආයි උපතක් තියෙනවා කියන්නේ. සෝවාන් කෙනාටත් ආයි උපතක්
තියෙනවා.
දැන් ඔය රූපය බාර ගැනීම තුල තමයි අපිට ඒකම ආරම්භ කරගෙන සැපද දුකද අදුක්කම සුඛද. ඒ කියන්නේ විඥාන ගන්න ආරම්භුණමයි වේදනාව ගන්න. විඥානෙන් ආරමුණක් ගන්න ගතියක් තියෙනවනේ මුලා කරනකොට. ඒකම අල්ලගෙන තමයි වේදනාව ඇති වෙන්නේ. කැමැතිද අකමැතිද?
වේදනාව.
ඔව්. ඒකමයි අඳුනගන්න. සංඥා. ඒකයි ඔය පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා. ඕක ගැනමයි හිතන්නේ. පස්සපච්චය චේතන. පස්සේ කියන්නේ අරක බාරගත්තු මට්ටමනේ.
දැන් ඒ චේතනා
එන්නේ අර ධවණ කිසි. ඒ චේතනා එන්නේ මේ අරමුණ ගැනමයි. බාරගත්තු අරමුණ ගැනමයි. ඒ එන චේතනා ටිකට අපි කියනවා අයි ජවන් කියලා. ඒ කර්ම ටිකට කියනවා ජවන් කියලා. ඒකට දෙන නමක්. සමුදේකන් පස්සේ මෙතන විඥාණයෙන් හදලා දීපු දේ බාරගත්තු එක මායාවෙන් හදපු දේ බාරගන්න. මායාවෙන් හදපු දේ බාර ගන්නවා කියන්නේ දැන් දර්ශනය කරන රූපයක් තියෙනවා. ගැටෙන රූපයක් තියෙනවා, බාර ගන්න රූපයක් තියෙනවා. හරි. ඒ අරමුණක් විඥාණයට අරමුණු වෙන දේ දෙයක් කරලා ඉවරයි. ඒක දෙයක් කිරීම තමයි ධම්ම කියන්නේ ඊළඟට. දැන් ඔන්න මනසට තියෙන දෙයක්. එතකොට මනසට තියෙන්නේ මේ මනසෙන්ම බාර ගන්න දෙයක් නිසා මනසට හොරෙන් එළියේ තියෙන දෙයක් නෙවෙයි. කවුරුවත් ගිහින් ෆිසිකලි තියෙන දෙයක් නෙවෙයි මේක. මනසෙන්ම බාරගත්තු ගතියක් මේක. ඒකයි මනෝමය කියන්නේ ධම්ම කියන එක. එතකොට දැන් මනට ධම්ම ආරමුණු කරන්න පුළුවන් චක්ක විඥානේ පැත්තපතකවත් නැහැ. ඇයි රූපේ පැත්ත බලාතකවත් නැහැ. මනසට දැන් පුළුවන් අන්න ඇත්තට දකින්න වගේ අර නිමිත්ත අල්ලගෙන බලලා ඕක ගැන ක්‍රියා කරන්න. ඒක තමයි කර්ම කියන්නේ. පෙර මනසෙන් තමයි ඔන්න සසරේ ගෙනියන වැඩ ටික කරන්නේ දැන්. චක්කු විඥානේ නෙමෙයි. යා විපාක විඥානේ හේතු හින්දා හටගත්තා. ඒ මොහොත නිරුද්ධ වුණා. ඒ චිත්තක්ෂණයයි ආයුස ඒවයි වැඩක්. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නකම නොදකින හින්දාමයි අපි මනසට මේ වැඩේ කරන්න ඉඩ දීලා
තියෙන්නේ.
දැක්කා කියලා ගන්න. දැක්කා කියන්නේ යා විඥාණයට මොකක්ද ආරමුණ? ඒක එළිය පිහිටෙන්නේ නැහැ. දෙයක් කරලා බාරගත්තේ නැහැ. දැකීමට අමතරව දකින දෙයක් හැදුවේ නැහැ. දැක්කා දැක්කා පමණයි කියනකොට දැකීමෙන් නැතුණා දෙයක් හැදුවේ නැහැ. දෙයක් අල්ලගෙන නේද කර්ම කරන්නේ? ජවම් කරන්නේ? අර නিত্য කරපු දෙයක් නැහැ දැන්. එයානේ අනිත්‍ය. නিত্য කරන්න හදන දේ අනිත්‍යයි කියලා දැක්කොත් ඔයක තමයි අනිච්ච සංඥාව වැඩිමෙන් වෙන ප්‍රතිඵලය. ඒක රූපය අල්ලගෙන දිගට යන්න විදිහක් නැහැ. ඒ වේදනාව අල්ලගෙන දිගට යන්න විදිහකුත් නැහැ. වේදනාවත් අනිච්චනේ දැන් දකින්නේ. මේ සංඥාවේ අනිච්ච උතනම තියෙනවා. සංකාර චේතනාවේ අනිච්ච උතනම තියෙනවා. මේ ඔකයි ඉස්සෙල්ලා අපි රූපේ අනිත්‍යෙන් තමයි පටන් ගන්නවා. රූපේ නিত্য කරන්න බෑ නේ මුලාව හින්දාමයි ලෝකෙට අයිති නিত্য කිරීම තියෙන එක විපල්ලාසය ලෝකෙට අයිති මුලාවෙන් ගැනීම තෝක තේරුම් ගන්න ලේසි නෑ කාටවත් තේරුම් කරන්නත් බෑ බුදු කෙනෙකුට ඇරෙන්න ඔබ මේ චිත්තක්ෂණයක් තුල වෙන වැඩක් නේ ඕක ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් අල්ලන්න බෑ ඒකයි අපි මේ හරි බුදුහාමුදුරන්ගේ සරඥතා ඥානෙටම මේවා අහු වෙනවා මිසක් වෙන කිසිම විද්‍යාඥයෙකුට අල්ලන්න බැරි දෙයක් මේක. ඒකයි එතන ශ්‍රද්ධාව ඇතුව ඔක දකින්න පුරුදු වෙන්න. ශ්‍රද්ධාව කියන්නේ පිළිගන්නම නෙමෙයි. ඒ පිළිගත්තා කියලා නිවන් ලැබෙන්නේ නැහැ. ඔක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකන් අර ආයි මුලා වෙලා එහාට දානකොට ආයි පෙන්වන්න ඕන නෑ මේ මෙහෙම දෙයක් මෙහෙම දෙයක් මෙහෙම දෙයක් ඔය මුලා වුණාට මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් කියන එක ඒ පෙන්නන ගතිය තමයි ළඟට මාර්ගේ වැඩනවා කියන්නේ ඔය මාර්ගේ වැඩීම තුල තියෙනවා සීලයක් ඔය මාර්ගේ වැඩීම තුල තියෙනවා සමාධියක් ඔකේ ප්‍රඥාව තියෙනවා ඔන්න ඔතන ආර්ය සීල සමාධි ප්‍රඥා ඕක වෙනස් අපි මේ කියන සීල සමාධියට වඩා දැන් ඕක දන්න කෙනාටයි ඒ සීලේ පිහිටන්න පුළුවන් වෙනස් වෙනස් ඒක තමයි විදර්ශනය කියන එක වෙනස් කියන්නේ විදර්ශනය පුළුවන් ඔය සම්මාදිට්ඨිය තියෙන කෙනාට එතෙන්ට එනකනුත් විදර්ශනයක් තියෙන ඒකට අපි කියන්නේ ආර්ය මාර්ගය කියලා ඒකට කියන්නේ පූර්ව ප්‍රතිපදාව. පූර්ව ප්‍රතිපදාව වැරදි නෙමෙයි. ඒ හින්දා කාටවත් කියන්න එපා ඔයගොල්ලෝ කරන එක වැරදි කියලා. ඒක හැබැයි තේරුම් ගන්න ඕන ධර්මයක් අහලා තේරුම් ගන්න ඕන ඕක තාම ලෞකිකයි. අර ලෝකෙන් ඈතර වීමක් නැහැ අරකේ. තියෙන දෙයක් අනිත්‍ය බැලුවට ලෝකෙන් ඈතර වීමක් නැහැ. අනිච්ච සංඥාව කියන එක ඔය ගැඹුර පොතේ තියෙනවා ඔක. ඔක දැනගෙන කියෙව්වොත් තමයි තේරෙන්නේ. ඔක පෙනුනේ නැත්නම් ආයේ කියවන්නේ නැහැ පොත. ඔව්. තුන්වෙනි පොත ළඟේක අනිච්ච සංඥා සූත්‍රය කියලා දුන්නා. ඒක දුන්නා හැමවිටම ආයේ සැරයක් කියවන්නේ. ඔක තේරුම් අරන් කියෙව්වොත් මේ කියන්නේ මේකනේ කියලා පේනවා. එහෙම නැත්නම් අර පරණ එකටම ඔක ගලවකෝ ගන්නත් පුළුවන්. හොඳයි. ඉතින් සතුටු වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට අද මේ කාලය තුලත් අපි භාවනා කරා. සාකච්ඡා කියලා ප්‍රඥාව වැඩුවා. ඔන්න ඕක තමයි සීල සමාධි ප්‍රඥා වැඩෙන ඒ කියන්නේ මහා ආනිසංස කුසල් කියන්නේ. එතකොට දැන් මේ ධර්මයේ සාකච්ඡා කරන කාලය තුල හොඳ සීලයක් රැකුණා. ඈ ළඟට සමාධියක් තිබුණා, ප්‍රඥාව වැඩුණා. කලින් තිබුණාට වඩා දෙයක් දකින්න මොනවා හරි පොඩ්ඩක් හරි වැඩුණානේ. ඒ ප්‍රඥාව වැඩි. එතකොට ඒවා මහා ආනිසංස කුසල් ඕවා යම්කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම උපකාරී වෙනවා. එකයි ඒවා මහා නිසංස කුසල් වෙන්නේ. රට ඒවා සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් පින් රැස් කරගත් වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති ඒ දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සැම ආරක්ෂා කරන සේක්වා. යම්කිසි නරක කපල උපද්‍රවයක්, කරදරයක්, බාධකයක්, සොර සතුරු උපද්‍රවයක්, ලෙඩ දුක් උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ දැනුමක් උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එතකොට අපේ මේ ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාව හින්දා කරන සංඛාර, ඒවා අනිත්‍ය බව, දුක්ඛ බව, ඒ වගේම මේ හිතට හදලා දෙන ධම්ම කිසිම ආත්ම ස්වභාවයක් නැති බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. සදා පඤ්ඤාය පස්සති, මේ ප්‍රඥාවට ඔබ තේරුම් ගන්න. එතකොට මුලාව හින්දා අපි කරපු හදාගත්තු දුක් ගැන කලකිරීලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ, ඔබ තමයි නිවනට මාර්ගයේ සමන්දෝ ඉසිදී. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සත් සත් සත්.